පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 2 යටතේ ප්‍රශ්න ගරු අනුරුද්ධ දිසානායක මහත්මයා.
තනායකතුමනි, මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙත් නිශ්චිතවන්ත වෙනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් 2023 වසරේ සිට නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යයන ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ශීර්ෂ අසාධාරණ ලෙස විශාල වශයෙන් ඉහළ දැමීම නිසා නීති විද්‍යාල ප්‍රවේශයට ආයුධම් කරන සිසුන්, අභ්‍යන්තර සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගරු ස්වභාවය අවධානය යොමු කර කැමැත්තෙමි. නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥ වෘත්තියට හෝ නීති ශාස්ත්‍රයේ අදාළ වෙනත් වෘත්තියකට ප්‍රවේශ වීම ලාංකේය තරුණ තරුණගේ ජනප්‍රිය තෝරා ගැනීමක් වී තිබෙනවා. විශේෂයෙන්ම නීති විද්‍යාලයේ අධ්‍යාපන මුළුමනින්ම නොමිලේ නොවුනත් අඩු ආදායම් ලබී පවුල්වල දරුවන් පවා තම පවුල්වලට වැඩි බරකින් තොරව නීති ශාස්ත්‍රයේ ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය වෙන කටයුතු වල නිරත වීමට නීති විද්‍යාලයේ වැදගත් මෙහෙවරක් ඉටු කරා. කෙසේ වුවද 2023 1.5 දා තමින් 23.13 ඇලයිරක් 49 අංකයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව ඇතුළු අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යයන හා විභාග ගාස්තු අසාධාරණ ලෙස විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. නිදසුනක් වශයෙන් ඔබතුමා ගාවත් ඇති ගැසට් පත්‍රය මං හිතන්නේ මං කරුණු කීපයක් කියන නිදසුනක් වශයෙන් කාලෙන් රුපියල් 6000ක් වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව 150%කින් වැඩි කර රුපියල් 15000ක් කර තිබෙනවා. ඇතුළත් වීමේ ගාස්තු, දේශන ගාස්තු, පුස්තකාල ගාස්තු, පාසිකම් ගාස්තු ඇතුළු පළමු වසරේ අධ්‍යයන ගාස්තුව 257%කින් වැඩි කරලා තිබෙනවා. ඒ අනුව කලින් පැවති රුපියල් 18900ක් වෙනුවට දැන් 67500ක් දක්වා, ඒ කියන්නේ විශාල තුන් ගුණයකට වැඩි ප්‍රමාණකින්ක වැඩි කොට තිබෙනවා. දෙවැනි වසර ශිෂ්‍යයෙකුට ගෙවීමට සිදු වූ රුපියල් 15000ක මුදල දැන් රුපියල් 40500 දක්වාද අවසන් වසර ගාස්තු රුපියල් 19500 සිට 55500 දක්වාද වැඩි කර ලැබ තිබෙනවා. මීට අමතරව ප්‍රායෝගික පුහුණුව වෙනුවෙන් අය කරන ලද රුපියල් 6000 ගාස්තුව රුපියල් 25000 දක්වාද 310%කින් වැඩිකට තිබෙනවා. විශේෂ නීති විද්‍ය උපාධිය ලබන තෙවන වසරට ඍජුව ඇතුළත සිසුන්ගේ අයකරු ලබන ගාස්තු ඇතුළු තවත් ශීර්ෂ ගණනාව විශාල ලෙස වැඩි කිරීම සමහර වසියට 1500කින් විතර වැඩි කොට තිබෙනවා. මේ ඉහළ දැමීම ආරම්භය මෙතෙක් හේතු දැක්වීම සිදුවින නමුදු කවර ආකාරයේ කරුණු දැක්වීමක් ඉදිරිපත් කරනු ලැබුවද පවතින තත්ත්වය තුළේ ඉඳුරාම අසාධාරණ බව පෙනී යනවා. විශේෂයෙන් ආර්ථික අර්බුදයක් තුළින් ගමන් කරන සමාජයක් ලෙස බොහෝ පවුල්වලට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් තිබියදී විශාල පරිමාණයක නීති විද්‍යාල ප්‍රවේශ විභාග හා අධ්‍යන ගාස්තු ඉහළ දමා තිබීම එම පවුල්වලට සහ දරුවන්ට විශාල පීඩනයක් ලක්කොට තිබෙනවා. එසේම ගාස්තු ඉහළ දැමීම මගින් අනාගතයේ බිහිමිට නිමිති දක්ෂ නීතිවේදී නීසේ ශ්‍රාවම කිරීමේ අහිමි කිරීමේ අවශ්‍යතා තත්ත්වයක්ද මේ තුළින් පැන නගෙන ඉඩ තිබෙනවා. අනෙක් අතට කුසලතාව මත පදනම් වූ සමාන ප්‍රවේශයන් හිමි වීතු වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය අතැති මුදල අනුව සීමා කිරීම ලැබීම, ඒ කියන්නේ තමන් අතේ සල්ලි තියෙනවද නැද්ද කියන සාධකයේ මත මෙම නීති විවෘතියට ඇතුළත් වෙන්න පුළුවන් ද බැරිද කියලා තීරණය වීම යුක්තිසහගතන ඔබතුමාත් ඈත ගමකින් ආපු අද ජනාධිපති නීතිඥයි. මම හිතන්නේ මේ අවස්ථාව නොතිබුණා නම් ඔබතුමාට පවා දෙවැනි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගාස්තු වැඩිවීම ඉතාමත් අසාධාරණයි කියලා අපි හිතනවා. ඒ අනුව ගරු ඇමතුමා 2023 1.5 තමින් 2013 49 අංකයෙන් නිකුත් කළ ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යන ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු 150% සිට 1400 දක්වා පරාසයකින් විශාල වශයෙන් ඉහළ දැම ඇත්තේ කුමන හේතුවක් නිසාද? ඒ කවර තක්සේරයක් මත කරන ලද කරුණක්ද? මෙම ගාස්තු ඉහළ නැන්වීම මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2023-2024 අධ්‍යන ශීර්ෂ වර්ෂ සඳහා ලබාගෙනට අපේක්ෂිත ආදායම කොපමණද? 23-24 අපේක්ෂිත ආදායම 2022 සාපේක්ෂව කොච්චර වශයෙන් වැඩිද? මෙම ගාස්තු ඉහළ දැමීම අඩු ආදායම් ලබී පවුල්වලට සිසුන්ට අසාධාරණ සිදුවන්නේද? ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ඇත බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීති අධ්‍යයන සභාව විසින් තමයි නීති විද්‍යාලයේ සියලු තීන්දුව තීරණ ලබා ගන්න ලබන්නේ. ඒ වගේම මේ අයකිරීම පිළිබඳව තීරණයත් නීති අධ්‍යයන සභාව විසින් ගෙන තිබෙන්නේ. ඒ අපේ අධිකරණ අමාත්‍යාංශයේ යටතේ පැවතුනේ වුණත් ස්වාධීන ආයතනයක් විදිහට ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලබන ආයතනයක්. ඉතින් ගරු ආණ්ඩු කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රශ්නේ 2023-24 යන ආදී වර්ෂවල මිල ගණන් අය කර ගැනීම පිළිබඳව ගණන් හිලව් විශාල වශයෙන් ඉල්ලලා තිබෙනවා. ඒක නිසා එම ආයතනය සති දෙකක කාලයක් ඉල්ලලා තිබෙනවා සම්පූර්ණ උත්තරයක් ඒ සම්බන්ධව ලබා දෙන්නට. තව එක කාරණයක් කියනවා ගරුකත් ඒ පිළිබඳවත් එක්ක, අපේ රටේ තිබෙන රජයට සම්බන්ධ සියලු අධ්‍යාපන ආයතන කොලේජවලට වියදම ලබා දෙන්නේ ආණ්ඩුවෙන්. නීති විද්‍යාලයේ තමයි මන් දන්න විදිහට එකම ආයතනය රජයෙන් කිසිම මුදලක් ලබා නොදෙන ආයතනය. මේ වෙනකොට නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 5000ක්ම වගේ තිබෙනවා. නීති විද්‍යාලයේ තිබෙන ඉතාමත්ම සුළු ඉඩකඩ ප්‍රමාණයක්. පුස්තකාල පහසුකම් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ විද්‍යාලය තුළ විභාග පැවැත්වීමට පවා ඉඩකඩ නැති නිසා වෙනත් ආයතනවලට ගාස්තු ගෙවලා තමයි ඉඩකඩ ලබාගෙන විභාග පවත්වාගෙන යනු ලබන්නේ. ඉතින් මේ සම්බන්ධව විශාල වියදමක් දරන්න වෙනවා. 5000ක් තරමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබා දීමත් විභාග පැවැත්වීමත් සඳහා විශාල වියදමක් දරන්නට වෙනවා. ඉතින් ඒ වියදම දැරීම සඳහා අපිට ක්‍රම නීති විද්‍යාලයට ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා තමයි මේ ආකාරයට මේ අය කිරීම වැඩි කරලා තිබෙන්නේ. නීතියට අනුව ඒ කවුන්සිලය විසින් යම්කිසි තීරණයක් ගත්තම එය ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඉතින් මම ඒ අනුමැතිය ලබා දීලා තිබෙනවා. මමත් ඒ ආයතනයේ වගකීතු අය ගෙනල්ලා මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා බැලුවා. එතකොට ඒ ආයතනයේ ගෙන යාම සඳහා වෙන ක්‍රමවේදයක් නොතිබුණ නිසා තමයි මේ ආකාරයට මේ ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වුණේ. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නය ඇතුළත් අර සංඛ්‍යාලේඛනත් ඉතා වැදගත් නිසා ඉදිරි සති දෙක ඇතුළත ඒ පිළිබඳව පූර්ණ විධිමත් උත්තරයක් මම ඔබතුමාට ලබා දෙනවා.
ප්‍රශ්නාක දෙක අනුර දිසානායක
මහත්මයා, මම ඔබතුමා විධිමත් පිළිතුරු ලබා දෙනවා. ඔබතුමා අර මේ අපේ වැඩසටහනේ අංක 16 න්‍යාය පත්‍රයේ තිබෙනවා ඔබතුමා ඉදිරිපත් කරපු ගැසට් එක. මෙන්න මේ ගැසට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේක ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථාපති සංස්කෘත අමාත්‍යතුමා නීති අධ්‍යාපනයේ සභා ආඥා පනත යටතේ රීති 276 අධිකාරිය වූ නීති අධ්‍යාපනය සභා ආඥා පනතේ 7 වගන්තියට අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගැසට් පත්‍රය ඉදිරිපත් කරලා තිබෙනවා ඊයේ දිනේදී. එය අමාත්‍යංශ කාර්ක සභා උපදේශක කාර්ක සභාවේදී සාකච්ඡාවට ගැනුණා. ගරු විපක්ෂ නායකතුමා ඇවිල්ලා ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. තවත් ගරු මන්ත්‍රීතුමාලා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. යම් කිසි සුදුසුකම් සම්බන්ධව නීති උපාධිය තියන අයගේ පවා ඇතුළත් කිරීමේදී උසස් පෙළ සාතිකයේ අවශ්‍යතාවය පිළිබඳව කාරණය මතු කරා. ඒක නිසා අපි නීති අධ්‍යයන සභාවට ඒ පිළිබඳව නැවතත් සලකා බලන්න කියලා අවස්ථාවක් ලබා දීමින් කල් තැබුවා.
හරි, බොහොම ස්තුතියි.
නෑ, ඉදිරිපත් නොකරනවා කියනව නෙවෙයි. නමුත් ඒ ඉදිරිපත් කරපු සාධනීය කරුණු ගරු විපක්ෂ නායකතුමත් ගරු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇතුළු කීප දෙනෙක්ම කරුණු ඉදිරිපත් කරා. සාධනීය කරුණු නැවත සලකා බැලිය යුතුයි කියලා අපි කල්පනා කරන නිසා නැවත වතාවත් නීති අධ්‍යාපන මේ සභාවට යොමු කරා සලකලා බලලා අපිට දැනුම් දෙන්න කියලා ඒ පිළිබඳව ගන්න තීරණය.
ඒ සලකා බැලීම අතරතුර විභාගේ තියෙනවා අර මිල ගණන්.
ගරු මන්ත්‍රීතුමනි, ඒ කාරණේ අදාළ වෙන්නේ අලුතෙන් නීති විද්‍යාලයට ඇතුල් වීමේ කාරණේ සම්බන්ධයෙන්. නීතිය විභාගේ පැවැත්ම සම්බන්ධයක් කාරණයක් නෙවෙයි ඒක. ඉදිරිපත් කළා තාම මේ සභාවේ ඡන්දයකට
අනුමැතියට. මම කියන්නේ ඒ අතරතුර බඳවා ගැනීම වෙනවනේ. ඒ අතරතුර බඳවා අලුත් බඳවා ගැනීම වෙනවා. එතකොට ඒ බඳවා ගැනීම වෙන්නේ මේ ගැසට් නිවේදනයේ තියෙන මිල ගණන් 90ද
යටතේ.
ඉතින් මෙතන අනුමත කරන්න පෙර කොහොමද ඒක වළංගු වෙන්නේ?
එහෙම තමයි, හැම නීතියෙම තියෙන්නේ මේකට අදාළ විතරයි.
ඔබතුමා සලකා බැලීම සඳහා කල් දානවා, ඒ අතරතුර ගැසට් නිවේදනයේ තියෙන මිල ගණන් වලින් බදව ගන්නවා. ඒක වැරදි නේ.
ඒක වැරදි නම් මේ මුළු පාර්ලිමේන්තුවම වැරදි. මොකද මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු හැම පනතෙම ගැසට් නිවේදන පළ කරන්න බලය දීලා තියෙනවා. ඒ ගැසට් නිවේදනය පළ කර දිනේ සිට වළංගුසේ සැලකෙනවයි කියලා හැම පනතෙම තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු ගැසට් පත්‍රයක් නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළොත් ඒ දිනේ සිට අවලංගු වෙනවායි කියලා තිබෙනවා. ඒ දක්වා කරන ලද සියලු කටයුතු නීත්‍යානුකූලයි කියලා සඳහන් වෙනවා. මේක මේ පාර්ලිමේන්තුවේ සම්මත ඒක තමයි. නීති අපි ගෙනාවා. අපි ගෙනාවා. අපි අහුන්කම් දුන්නා. එතකොට විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දෙපැත්තේම අයගේ ප්‍රශ්න ඉදිරිපත් කරා. ඉතින් ඒක පිළිබඳව මට තීරණය ගන්න බලයක් නැහැ. බලය තියෙන්නේ නීති අධ්‍යයන සභාවට නැවත යොමු කරගරු.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු පූජ්‍ය අතුරුවැලිය රත්නහිමි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උතුරු හා නැගෙනහිර පළාතේ බෞද්ධ ආරාම හා පුරාවස්තු සම්බන්ධයෙන් අද මම මේ ප්‍රශ්නය විදුරු වික්‍රමනායක මැතිතුමාට යොමු කරලා තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාතේ ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යාත්මක බිම් විනාශ කිරීමට අදාළව තමයි මම මේ ප්‍රශ්නේ විශේෂයෙන් යොමු කරන්නේ. ඒ වගේම එහි පන්සල් දෙකක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවට අදාළව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නගර කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් භූමිය පුරාවිද්‍යා භූමියකි. මීට වසර 6කට පමණ පෙර පර්චස් 60ක පමණ ප්‍රමාණයක් ආරාමයක් සෑදීම සඳහා ලියවිලි ලබා දී ඇත. පසුව එය විධිමත් ලෙස නීත්‍යානුකූලව අවසන් ලිපි ලබා දී ඇත්තේ මීට වසර කිහිපයකට ප්‍රථමය. වෙල්ගම් වෙහෙර විහාරයේ සිට මෙම ස්ථානයට කිලෝමීටර් 4ක් පමණ දුර ඇත. එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත මෙම ඉඩම ලබා දී ඇත. නීත්‍යානුකූල මෙම භූමිය සුද්‍ර පවිත්‍ර කොට පදිංචි වීමට යාමේදී දෙමළ වැසියන් දෙතුන් දෙනෙකු යොදාගෙන උද්ඝෝෂණයක් ලෙස බෝඩ් අල්ලාගෙන සිටීමක් සිදු කර ඇත. එම පළාතේ සාමාන්‍ය දෙමළ ජනයාගේ විරෝධයක් මේ සඳහා මෙතෙක් මතුවී නැත. මේ සිද්ධිය පාදක කොටගෙන අලුතින් පත් වූ සෙන්ඩියර් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයා අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමින් වහන්සේට නීත්‍යානුකූලව මෙම ඉඩමට ඇතුළවීම වළක්වන ලෙස වාරණ නියෝගයක් ලබා දෙන ලෙස නගර කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. ගරු සභාපතිතුමනි, එම ලිපිය මා මේ අවස්ථාවේදී හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කරන ඉතා කෙටි ලිපියක්. මේ ලියුම අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අලිප්පංකුලම ග්‍රාම නිලධාරී වසමට අයත් දැනට ඉදිකිරීම් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බොරුලුකන්ද රජමහා විහාරස්ථානයේ භූමිය සංවර්ධන කටයුතු අවට ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් එවැනි විරෝධයක් එහෙම මැතිවෙලා නැතුව තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර දුරකථන ඇමතුමින් ලද වාචික උපදේශ පරිදි මෙම එලිපෙහෙලි කිරීම් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ශාසනාලයෙන් යුතු ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේකේ පැහැදිලිව කියලා තියෙනවා ආණ්ඩුකාරවරයා මෙහෙම ඉල්ලීමක් කරලා තියෙන දුරකථන ඇමතුමකින්. ඒතර ඒක නීත්‍යානුකූල ඉඩමක් අවසරයක් ඇතුව ලබා දුන්නම එහෙම මේ ප්‍රාදේශීය ලේකම්තුමාට ලියුමකින් ඒක නතර කරන්න බෑ. ඒක ආණ්ඩුව මැදිහත් වෙලා සිද්ධ කරන්න ඕන දෙයක්. එම ලිපිය හැන්සාඩ් ගත කිරීම සඳහා මම ඉදිරිපත් කර මෙවැනි ලිපියක් සඳහා නියෝග කිරීමට ආණ්ඩුකාරවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට කිසිදු බලයක් නැත. නීත්‍යානුකූලව ලබා දුන් ඉඩමකට ඇතුළුවීම තහනම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙම පළාතේ දෙමළ ජනතාවගේ හෝ ප්‍රාදේශීය දෙමළ දේශපාලන නායකයන්ගේ එවැනි විරෝධයක් මෙතෙක් මතුවීද නැත. මෙය හිතාමතාම ඉහළ මට්ටමේ කුමන්ත්‍රණකාරී පුජ්‍යලෙක් මෙම ගැටුම සංවිධානාත්මකව සැලසුම් කළ බව පෙනේ. මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තන්ති මුරුප්පු ග්‍රාම නිලධාරී වසමේ නාගචෝල රක්ෂිතය මැඩ පිහිටා ඇති කුරුන්දු විහාරය ක්‍රිස්තුපූර්ව 109-103 සියවසට අයත් විශාල අධ්‍යාපනික ආරාම සංකීර්ණයක් හඳුනාගෙන ඇත. මහාවංශයේ හා වෙනත් ඓතිහාසික ග්‍රන්ථවල මෙම කුරුන්දු විහාරය ගැන සඳහන් වී ඇත. මුල් සිංහල අටුවා බොහොමයක් සංවර්ධනය කරන ලද්දේ මෙම කුරුන්දු විහාරයේ, එනම් පැරණිම සිංහල අටකතා රචනාවියේ මෙම වකවානුවේදීය. මේ පිළිබඳව මේ වන විට කබොක්ගලින් සිදු කළ විශාල චෛත්‍යයක් මතුකොට තහවුරු කර ඇත. මෙම චෛත්‍ය විශේෂ වන්නේ පද්මාකාර හා කබොක්ගලින් සිදු කළ එකම චෛත්‍ය මෙය වන නිසාය. අතිවිශාල භූමි ප්‍රමාණයක පුරාවිද්‍යාත්මක සාධක විසිරී පවතී. ඒ අනුව මුලින් 1933 අක්කර 78 රූට් 2ක් පර්චස් 13ක භූමියක් හඳුනාගෙන ගැසට් කර ඇත. යුද්ධයෙන් පසුව තවත් අක්කර 229ක් ගණනය කර මේ නටඹුන් නැති නිසා එම ප්‍රදේශයේද පුරාවිද්‍යා භූමි ලෙස හඳුනාගෙන මැනුම් සිදු කර කඩු දමා ඇත. මීට අමතරව නාගචෝල රක්ෂිතය හෙක්ටයාර් 1250කට වඩා හඳුනාගෙන ඇත. මේ වන විට මෙම ස්ථානයේ සැලකිය යුතු පුරාවස්තු ප්‍රමාණයක් නිදන්හොරුන් විසින් සහමුලින්ම විනාශ කොට ඇත. එමෙන්ම හිතාමතාම පුරාවිද්‍යා සාධක විනාශ කරමින් පවතී. රක්ෂිත වනයේ නීත්‍යානුකූල නොවන ලෙස අක්කර විශාල ප්‍රමාණයක් එලිපෙහෙලි කොට ඇත. මෙතරම් විශාල ප්‍රමාණයක බෞද්ධ නටබුන් පවතිද්දී එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය ගලිගමුවේ සන්ත බෝධි හිමියන්ට මෙම ප්‍රදේශයේ භාරව කටයුතු කරමින් සිටි මෙම පන්සලට ඇතුළු වීම හෝ එහි නැවතී සිටීම තහනම් කර ඇත. එම භාරකාරත්වය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබියදී එසේ සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද මේ සඳහා අනුමැතිය ලබාගෙන ඇත. මේ වෙන විට උන්වහන්සේට එහි පදිංචි වීමට අවසර ලබා නොදෙයි. දෙමළ ගොවි ජනතාවට වගා කිරීම සඳහා නීත්‍යානුකූල ඉඩම් ලබා දීමට අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත. විනිවිද භාවයකින් යුතුව එසේ කිරීමත් එලෙසින්ම වනජීවී ඉඩම් හා වන සංරක්ෂණ ඉඩම් හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. ජාතිවාදී කප්පන් ලෙස නොව ජාතිවාදී පදනමින් තොරව ගොවි ජනතාවට ඉඩම් ලබා දීම ඉඩම් කොමිෂන් සභාවක් යටතේ සිදු කළ යුතුය. ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා දේශපාලන කප්පන් ලෙස වනරක්ෂණ වනජීවී හා පුරාවිද්‍යා ඉඩම් පවරා දීමට කටයුතු කිරීම වහාම නතර කළ යුතුය. සාධාරණ ලෙස ඉඩම් ලබා දීම සඳහා සීලු පාර්ශ්වයන් නියෝජනය වන ලෙස ඉඩම් කොමිෂන් සභාව ස්ථාපිත කළ යුතුය. ජාතිවාදී අවුලා යලිත් වතාවක් යුද්ධයට තල්ලු වීම වහාම නතර කළ යුතුය. එය දෙමළ සිංහ අප සැමගේ වගකීමකි. පටු විදිහට අප ක්‍රියා කළහොත් මේ රට විදේශීය බලවේගවල අවශ්‍යතා මත හැසිරවීම නතර කළ නොහැකිය. මේ ප්‍රශ්නයේ කිසිදු ගැටුමකින් තොරවන ආකාරයට විසඳීම රජයේ වගකීමකි. සාධාරණව කරුණු සොයා බලා කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. ජාතිවාදී නොවන ලෙස කටයුතු කිරීමෙන් මධ්‍යස්ථව කටයුතු කළ යුතුයයි මම මේ සභාවට යෝජනා කර සිටිමි. බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ නීත්‍යානුකූලව පන්සලක් සඳහා අවසර ලබා දී තිබේදී එයට ඇතුල් වීම වැළැක්වීම ආණ්ඩුකාරවරයාට හෝ ප්‍රාදේශීය ලාකම්වරයාට බලයක් තිබේද? මේ ප්‍රශ්නේ නිරාකරණය සිඳීම සඳහා රජය මැදිහත් වන්නේද? උතුරුවා නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් රජය දැනුවත්ද? ඒ සම්බන්ධයෙන් විස්තර ඇත්තේද? නීති විරෝධීව ආණ්ඩුකාරවරයා දුන් නියෝගය රජය පිළිගන්නේද? කුරුන්දි විහාරය සම්බන්ධයෙන් එහි භාරකර්තෘත්වය ඇති ස්වාමීන් වහන්සේට එහි වාසය කිරීමට ඉඩකඩ ලබා දීමට කටයුතු කරන්නේද? එසේ කටයුතු නොකරන්නේ නම් ඊට හේතු කවරේද? කුරුන්දි විහාරයේ ලෝක උරුමයක් තරම් වටිනා පුරාවිද්‍යා ස්ථානයකි. එහි මෙතෙක් හඳුනාගත් පුරාවිද්‍යා භූමිය අක්කර 307ක ප්‍රමාණය තහවුරු කර ඇද්ද? නොයසේ නම් එසේ කිරීමට කටයුතු කරන්නේද? යන්න මේ ගරු සභාවට දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි. ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්නය මා විශේෂයෙන්ම මතු කළේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවී, ජාතිවාදී ගැටුම් ඇති නොවී, රජයේ මැදිහත් වී සාධාරණව කරුණු සොයා බලා කටයුතු කරන හැටියට මා මෙහිදී විශේෂයෙන් මතක් කර සිටිනට කැමැති. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අතුරුලී රතන ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද 27-2 යටතේ ලබා දීමට බලාපොරොත්තු වෙන උත්තර 1. බොරලුකන්ද රජමහා විහාරයේ බව කෝ ඇලයිරක් විහාදේ ඇලයිරක් 13 ඇලයිරක් 0.24 අංක යටතේ අප දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති විහාරස්ථානයක් වන අතර ඕනෑම බැතිමතෙකුට එම විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට කිසිදු බාධාවක් නොමැත. 2. ඔව් ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, දිස්ත්‍රික් ලේකම් ත්‍රිකුණාමලය, ප්‍රාදේශීය ලේකම් නගර කඩවත් 4 මැදිහත් වී අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර මෙම ගැටලුවට විසඳීමට උපදෙස් ලබා දී ඇත. ඉදිරියේදී මේ අනුව කටයුතු කරන බව දන්වමි. 3. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව ලංකාවේ සියලුම ප්‍රදේශවල සිදුවන පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධව තොරතුරු එම දෙපාර්තමේන්තුව වෙත වරින් වර වාර්තා වේ. එසේ වාර්තා වූ විට ඊට අදාළ නීතිමය පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. කෙසේ වුවත් උතුරු නැගෙනහිර පළාත්වල වසර ගණනාවක සිට පුරාවස්තු විනාශ කිරීම බහුලව සිදු කර ඇති බව. පසුගිය කාලයේදී සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවලදී අනාවරණය විය. ඒ පිළිබඳව විස්තර ඇමුණුම එක වශයෙන් ඉදිරිපත් කරමි. ඊළඟට ප්‍රශ්නයක් අහනවා. ඊළඟට අහන ප්‍රශ්නේ, නීති විරෝධීව ආණ්ඩුකාරවරයා දුන් නියෝගය රජය පිළිගන්නේද? නැත. ඊළඟ ප්‍රශ්න දෙක තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොරොන්දි විහාරය සම්බන්ධවයි. මේ පිළිබඳව දැනටත් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බැවින් මේ පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීමෙන් වලකින බව වගකියුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විෂය භාර අමාත්‍යවරයා හැටියට මීට දින දෙකකට පෙරත් අපි සඳහන් කළා. අදත් කනගාටුවෙන් වුවත් ඔබ වහන්සේට සියලු ගෞරව සහිතව සැලකර සිටිනවා. ස්තුතියි.
ඔවුමි ස්තුතියි ගරු අමාත්‍යමනි. විපක්ෂ නායකතුමා, ගරු අපේ අතුලේ රතන හාමුදුරුවනි,
ඒ ගන්නේ ගරු සභාපතිතුමනි, දැන් එහෙමනම් ස්වාමින් වහන්සේට කිසි ගැටලුවක් නැති නිසා එහි පදිංචිව කටයුතු කරන්න පුළුවන් බව ඔබතුමා ප්‍රකාශ කළා. ඒ අනුව උන්වහන්සේ හෙට සිට එහි පදිංචියට කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු
වෙනවා. හරි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
මෙතන පන්සල් දෙකක් ගැන ඇහුවා, එකක් බොරුලුකන්ද. හරි, ඒ ගැටලුවක් නැහැ. ගැටලුව උන්වහන්සේට ගිහිල්ලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. විපක්ෂ නායකතුමා,
බොහොම කෙටියෙන් ඉක්මනින් මේ කාරණාව ඉදිරිපත් කරන, මොකද රටට අලාභයක් වෙන ප්‍රශ්නයක් නිසා. ඒ වගේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ ගැන වැඩිදුර කෙටි පැහැදිලි කිරීමක් කරන්න රෝහිණි කවිරත්න ගරු මැතිනියට අවස්ථාව ලබා දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බඩඉරිඟු බද්ද, ආනයන බද්ද අඩු කරන්නට යනවා 75 ඉඳලා 25 දක්වා. ඒ නිසා රජයට අහිමි වෙන මුදල රුපියල් 50ක්. එතකොට මේ ගැසට් පත්‍රය ආනයනය සඳහා ඉල්ලන ප්‍රමාණය කොපමණද කියලා සඳහන් කරලත් නැහැ. අපි දල වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙන්වුවොත් අපේ රටට බිලියන 5ක අලාභයක් ඇති වෙයි. ඒක මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් වුණොත් රටට අහිමි වෙන මුදල රුපියල් බිලියන 10යි. දැන් ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය වුණේ මේක රුපියල් 25කින් අඩු කරන්න. හැබැයි 25කින් අඩු කරන්න යන එකට 50ක් අඩු කරන්නට යනවා. ගරු සභානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. මෙතන ලොකු ජාවාරමක් යනවා. මේකට හිටපු දිසාපතිවරයෙකුත් සම්බන්ධලු. ඒ වගේම විශේෂයෙන්ම කෘෂිකර්ම ශේෂ්ඨක අදාළ කන්ද උඩරට පර්යේෂණ ප්‍රදේශයේ පර්යේෂණ ආයතනයක නිලධාරීවරියක් සම්බන්ධලු. මේක මේ එක්තරා සමාගමකින් ඉහළ ඉඳලා පහළට, පහළ ඉඳලා ඉහළට හොඳ කොමිස් කුට්ටියකුත් යනවා. අපි මේක ගැන හොයලා බලනවා. චෙක්පතුත් නිකුත් වෙලා තිබෙනවා. අපිට බැංකුවලින් ලබා ගන්න පුළුවන් කවුද මේ චෙක්පත් කෑෂ් කරේ කියලා. ඒ නිසා මේ සිදුවෙන්නේ අර පොල්තෙල් සුදුළුණු සීනි වංචාව වගේම දැන් බඩඉරිඟු වංචාවකුත් දැන් නිර්මාණය වෙමින් පවතී. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේක පිළිබඳව හෙට දිනේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න. මේ බඩඉරිඟු සූදුව පිළිබඳව මේ බද්ද අඩු කිරීම තුළ මේ ගහන ගැහිල්ල මේ රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත රටේ සල්ලි මිනිස්සුන්ගේ සල්ලි මේ බංකොලොත් රටේ අමුඅමුවේ හොරහන මහදවල් මංකොල්ලේ පිළිබඳව වහාම පාර්ලිමේන්තුවේ හෙට දවසේ දැනුවත් කරන්න මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. අපේ කවිරත්න මැතිනියට මේ වැඩිදුර පැහැදිලි කිරීම කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා.
හොඳයි, කවිරත්න මැතිතුමෙන් කැටියෙන් පැහැදිලි කිරීම.
ඔව්, මම හිතනවා ගරු විපක්ෂ නායකතුමා ලොකු පැහැදිලි කිරීමක් කරා. මොකද මම ඉස්සලා පැහැදිලි කිරීමක් කරගන්න හැදුවෙත් මෙන්න මේ සම්බන්ධයෙන්. මොකද එතුමා රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමා උත්තරයක් දුන්නා රුපියල් 75 තිබ්බක 25ට අඩු කරා කියන එක එතුමා පිළිගත්තා. එතකොට කිලෝ එකකින් ගරු නියෝජ කතානායකතුමනි රුපියල් 50ක මුදලක් රජයට අහිමි වෙනවා. නමුත් අර කිව්වා වගේ ගැසට් පත්‍රයේ කොච්චර ප්‍රමාණයක් ආනයනය කරනවාද කියන එක පිළිබඳව සඳහන් වෙලා තියෙනවද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. එහෙමනම් අර කිව්වා වගේ ලක්ෂයකදී බිලියන 5ක් අහිමි වෙනවා රජයට. ඒක ලක්ෂ 10ක් වුණොත් ලක්ෂ 2ක් වුණොත් බිලියන 10ක් වෙනවා රුපියල්. ඊයේ මං කියපු සම්පූර්ණ කතාවේ එකම එක වැරද්දයි සිද්ධ වුණේ රුපියල් වෙනුවට බිලියන කියවුණා. ඒ ඉලක්කම් ඒ විදිහෙම හරි. ඔබතුමා දන්නවා මොනරාගල අනුරාධපුරයේ හම්බන්තොට වගේ ගත්තහම ඒව තමයි ප්‍රධාන වශයෙන් බඩඉරුඟු වගා කරන්නේ. මේ වෙනකොට සමහර පළාත්වල බඩඉරුඟු විකුණ ගන්න බැරුව තියෙනවා ඔබතුමාගේ ප්‍රදේශයත් එක්ක බලනකොට. එතකොට මෙහෙම තත්ත්වයක් තියෙද්දි මේ වෙනකොට ප්‍රීමා සමාගම මිලදී ගත්තේ නැහැ, ත්‍රී කොයින්ස් සමාගම මිලදී ගත්තේ නැහැ, සහ බඩඉරුඟු ගොවියෝ මිල වැඩි වෙයි කියලා තියන් හිටියා. මොන කාරණේ උඩ හරි මෙච්චර ප්‍රමාණයක් රටේ තියෙද්දි අද ආනයන බද්දක් ගෙනල්ලා මේ රටට මේ මුදල් නැති වෙලාවක රුපියල් බිලියන 5කට ආසන් 5 සිට ඉහළට වැඩි වෙනවා. ඉතින් මේ වෙනකොට අපිට තොරතුරු ලැබිලා තියෙනවා පහුගිය මම කියනවා පහුගිය කාලේ නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ මේ මුදල් කොහටද අර මං කිව්ව සේනාදළඹුවට ගිහින් තියෙනවා. ඒ සේනාදළඹුවා කවුද කියලා අපිට නලියනකොට දඟලනකොට හොයාගන්න පුළුවන් කවුද දළඹුවා කියලා. ඒ නිසා මම කියනවා Delta Export and Import Private Limited කියන ආයතනයෙන් නොවැම්බර් මාසේ ගනුදෙනු කරපු සම්පත් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ මුදල් ගනුදෙනු කරපු ආකාරය පිළිබඳ විමර්ශනය කරන්න කියලා මම මේ සභාවට යෝජනා කරනවා. ඊළඟට අර බඩඉරුඟු ගොවියන්ට සහන සපයන්න කියලා මේ වෙනකොට ඇප්ලිකේෂන්ස් බෙදනවා. මම ඒක ගැනත් ඒක කිව්වා. මම පැහැදිලිවම කියනවා හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අනුරාධපුරේ, පොළොන්නරුව කියන දිස්ත්‍රික්කවල විතරයි මේ ඇප්ලිකේෂන්ස් බෙදුවේ. මම අහනවා එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වෙච්ච අනුරාධපුරේ කස්තුරි අනුරාධ නායකට එක ඇප්ලිකේෂන් එකක්වත් බෙදන්න පුළුවන් වුණාද කියලා මම කියනවා ජනාධිපතිතුමාට හොයලා බලන්න කියලා. මේක තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේනාදළඹුවාගේ කණ්ඩායමේ මැතිවරණ ව්‍යාපාරයේ බවට පත් කරගෙන තියෙනවා මේ බඩඉරුඟු ජාවාරම. ඒ නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා මම යෝජනා කරනවා.
බොමිස්සුති කරු විජේද කුසිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා පැහැදිලි කිරීමක් කරනවද නැත්නම් හෙට
දින කිරීමක් කරන්න දෙන්න අවස්ථාවක් නියෝජ්‍ය කතානායකතුමනි? කරු නියෝජ්‍ය කතානායකතුමනි, කරු විපක්ෂ නායකතුමාගේ රෝහිණි කවරත්න මන්ත්‍රීතුමියගේ අදහස් පිළිබඳව වර්තමාන තත්ත්වය මේ ගනුදෙනු පැහැදිලි කිරීමට මම උත්සාහ කරන්නේ. විශේෂයෙන් අපේ රටේ මස් සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා කුකුල් කර්මාන්තේ කඩාගෙන වැටුණා. ඒ වගේම බඩඉරුඟු වගාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේදී අපිට ඕන කරන බඩඉරුඟු ප්‍රමාණය අපිට හදාගන්න බැරි වුණා. ගිය අවුරුද්දේ තීරබදු සහන දීලා බඩඉරුඟු මෙට්‍රික් ටොන් 120,000ක් ආනයනය කරා. ඒ බඩඉරුඟු ආනයනය කිරීම කරේ විශේෂයෙන් එක පැත්තකින් ආනයනකරුවන්, අනිත් එක සත්ව ආහාර නිෂ්පාදනය කරන අය. ඉතින් මේ අත්දැකීමත් එක්ක අපිට පුළුවන් වුණා කඩාගෙන වැටුණු කුකුල් කර්මාන්තේ නැවත දියුණු කරන්න. ඒ අනුව මේ අවුරුද්දේ ගත්තහමත් සැප් කියන ආයතනත් එක්ක ගරු මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරපු කලාප තුල බඩඉරුඟු වගා කරන්න දැන් ලෑස්ති කරලා තියෙනවා. එතකොට මේ අස්වැන්න අපිට ලැබෙන්න තව මාස ගණනාවක් යනවා. දැන් මහකරණේ වගා කරොත් අපි පිළිගන්න වෙනවා මේ අවුරුද්දේ අන්තිම කාලය තුල තමයි බඩඉරුඟු අපිට හම්බෙන්නේ. දැන් මේ සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය කඩාගෙන වැටුණහම මේක යථාවත් කරන්න අපි ගත්ත ක්‍රියාමාර්ග මව සත්ව වැඩිපුර ගෙනල්ලා පැටවුන් ලබා දීමේ ක්‍රියාවලියත් සත්වාහාර සුලභ කිරීමේ කටයුත්තක්. දැන් අපේ රටට ඕන කරන බඩඉරුඟු ප්‍රමාණය සත්වාහාර හදාගන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කැබිනට් මණ්ඩලයට කෘෂිකර්ම ඇමතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව අනුව කැබිනට් මණ්ඩලයේ තීන්දු කරා ආනයනකරුවන් සහ ලියාපදිංචි සංගම්වලට මේ සත්වාහාර ආනයනය කරන්න අවසර දෙන්න. ඇයි අපි තීරුබදු සහන දෙන්නේ? කුකුල් කර්මාන්තේ නිරතලා ඉන්න එකඟ වෙලා තියෙනවා මස් කිලෝ එකක් රුපියල් 100කින් අඩු කරන්නත්, ඒ නිෂ්පාදන වල මිල අඩු කරන්නත් සහන විදිහට සත්ව ආහාර ලබා දෙන්න කියලා.
ඒ අනුව දැන් අපි ත්‍රීපෝ සහ දන්න මේ වන විට තීරබදු සහන දීලා ඒත් මේ වගේ 25කට 25ක බද්දකට යටත් කරලා කියන්නේ 75ක 25ට බද්දකට යටත් කරලා තමයි මේ ආහාර දන්න ගේන්නේ ඒ කටයුතු. ඒ විදිහටම තමයි දැන් කුකුල් කර්මාන්තයටත් මේ මිල සහන දෙන්න කටයුතු කරේ. ඊළඟට මේ ලබා දුන්නු සහනය විශේෂයෙන් මේ කටයුත්ත කරන්නේ ස්වාධීන කමිටුවකින්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්වාධීන කමිටුවකින් තමයි මේක කරන්නේ. එහිදී ආනයනකරුවන් සහ ආහාර සත්ව ආහාර නිෂ්පාදනය කරන අයට 70%ක් සහ 30%ක් මගින් දෙන්න. ඉගෙන සත්ව ආහාර නිෂ්පාදනය කරන අයට 70%ක් මේ මෙට්‍රික් ටන් ලක්ෂ දෙකක් අපි ආනයනය කරනවා. ඒකෙන් 70%ක් සත්ව ආහාර නිෂ්පාදනය කරන අයට. ඊළඟට සත්ව ආහාර ආනයනය කරලා සුළු කර්මාන්තවල නිරතලා ඉන්න අයට සහන මිලට දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ කාරණාව සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්වාධීන කමිටුවක් විසින් කරන්නේ. ඊළඟට මේ ගේන බඩිරඟු සමහර කාලවලවල වෙන වෙන කර්මාන්ත සඳහා භාවිතා කරා. ඉතින් මේ ගේන බඩිරඟු ආනයනය කරන ඒ හණ්ඩායම් දෙකම ගේන බඩිරඟු සත්ව ආහාර හදන්න භාවිතා කරනවාද කියන එක ඍජුවම සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරනවා. ඒ නිසා මෙතන මේ තීරබදු සහන ලබා දීමේ ක්‍රියාවලිය පැහැදිලිවම මේ කඩාගෙන වැටෙන කුකුල් කර්මාන්තය දියුණු කරන්න සහන ගොවියට ලබා දීලා අඩුමිලට ඔවුන්ගේ නිෂ්පාදන මස් සහ බිත්තර පාරිභෝගිකයන් ලබා දීම තමයි අරමුණ. ඉතින් මේ කාරණාව මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. මේකේ අමාත්‍යාංශයක් හැටියට මේ කටයුත්ත කර්මනාකරණය කරන්න මැදිහත් වෙනවා මිස සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවමයි නෛතික බලයක් තියෙන්නේ මේ බඩිරඟු ආනයනය කිරීමේ ක්‍රියාවලියට. තේ අනුව කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා. මේක වෙනත් කාරණාවල් එක්ක මේ දේ කරන්න සූදානම් වෙලා නැහැ. අනිත් එක දැන් උදාහරණයක් හැටියට කිව්වහම ලංකාවට දැන් මුං ඇට ගේනකොට තීරබදු රුපියල් 300 දක්වා වැඩි කරලා තියෙනවා. ඒකෙන් ලංකාවේ නිෂ්පාදනය වැඩි කරන්න. ඊගාවට ලංකාවට ඒ වගේ උඳු කිලෝ එකක් ගේනකොට ඒක රුපියල් 225 ඉඳලා 300 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ ලංකාවේ දේශීය නිෂ්පාදනය වෙනුවෙන්. ලංකාවේ දේශීය නිෂ්පාදනය කරන්න බඩිනගු හදන්න විශාල ප්‍රමාණයක් කටයුතු කරන අතරේ ඒ ඉදිරි කාලය තුළ මේ කාලවකවාන තුළ අපි හිගය පුරවන්න තමයි මේ බඩිනගු ආනයනය කරන්න නෛතික බලයක් තියෙන සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කැබිනට් අනුමතියකින් දීලා තියෙන්නේ. මේක විනිවිද භාවයෙන් කරන ක්‍රියාවලියක්. ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. විපක්ෂ නායකතුමා ඊළඟ විවාදෙට
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. උදේ පාන්දරම විශේෂයෙන්ම ඉන්දියාව අභ්‍යවකාශයේ සහ ඒ ස්පේස් ගමනේ ලැබපු ජයග්‍රහණයට සුබපතන්න මට අවස්ථාව ලබා දුන්නා. මම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්නට ඕන චන්ද්‍රයන් 1, චන්ද්‍රයන් 2, චන්ද්‍රයන් 3 කියලා උත්සාහයන් තුනක් දරලා තමයි මේ කාර්යය ඉන්දියාව ඉෂ්ට කරේ 2008, 2019, 2023. මේ ක්‍රියාදාමයන් තුනටම වැය වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 263යි. හැබැයි අපේ රටේ සුප්‍රීම් සෙට් 1 එක ක්‍රියාත්මක කරන්න 2012 US ඩොලර් මිලියන 320ක් වියදම් කරා. මේක මුළු රටම දැනගන්න ඕන. ලංකාවේ සුප්‍රීම් සෙට් ව්‍යාපෘතියට ඇමරිකන් ඩොලර් මිලියන 320යි. ඉන්දියාවේ ක්‍රියාදාමයන් තුනටම US ඩොලර් මිලියන 263යි. මම සභානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. අර සුප්‍රීම් සෙට් එක වෙනුවෙන් වියපැහැදම් කරපු මිලියන 320ට මොකද්ද උනේ කියලා කරුණාකරලා ඉදිරිපත් කරන්න. මේ හඳට යන එක නෙවෙයි, මිලියන 320ක් වියදම් කරලා රට වලපල්ලට නම් ගෙනිහිලා තිබුණා.
සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, මා අමතලා ඒ කාරණේ ඉදිරිපත් කරපු නිසා මම 2015 ඉඳලා 2018 වෙනකන් විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයෙක් හිටියේ ඔබතුමත් එක්කම ඒකම ඇමති මණ්ඩලයේ. හැබැයි ඒ කාලේ මගේ දැනුවත්භාවයක් සිදුුනේ නැහැ සුප්‍රීම් සෙට් එකක් ගැන. මොකද හේතුව විද්‍යා තාක්ෂණ අංශයෙන් මම විශාල ප්‍රයත්නයක් දැරුවා ආතර් සී ක්ලාක් ආයතනයත් එක්ක, විශේෂයෙන්ම රුසියාව රොස්කොස්මොස් එකත් එක්ක. මොකද ඇමරිකාවේ නාසා වගේ තමයි රුසියාවේ රොස්කොස්මොස් කියන්නේ අභ්‍යවකාශය පිළිබඳව තිබෙන ආයතන. ඊළඟට ජපානයේ ශිෂ්‍යත්වලාභීන් දෙදෙනෙක් අපේ අතසික්ලා ආයතනෙන් ඉංජිනේරු දෙදෙනෙක් ගිහිල්ලා හිටන් මීට මාස කීපයකට පෙර කුඩා චන්ද්‍රිකාව නැනෝ තාක්ෂණයේ නැනෝ සැටලයිට් එකක් කක්ෂගත කළා යම් යම් තොරු ප්‍රමාණයක් ගන්න. අපිට ඕන කළා ඉතින් එහාටත් යන්න. අපි ඉංජිනේරුවන් මම හිතන්නේ 23ක් පමණ අපි යවුවා මේ රුසියාවේ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න පුහුණු වෙන්න. ඉතින් එවැනි වැඩපිළිවෙලක් අපිට කියන්නේ මම නම් මගේ නම් කිසිම දැනුවත්භාවයක් නැහැ. ලංකාවේ කවුරු හරි සුප්‍රීම් සට් කියලා චන්ද්‍රිකාවක් ගියාද කියන එක යවුවද කියන කාරණය ඊළඟ කාරණය තමයි ගරු නියෝජ්‍ය කතා. ඔව් වෙන්නේ නැති. ඒ 2012 නම් දැන් ගිහිල්ලා සඳේ පසුද්දෙන්න කාලේ හරි මා හිතන්නේ එමු ගියා. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි මේ වගේ මේ ප්‍රබන්ධ කතා තියෙන්න පුළුවන්. ඔව් නෑ එනවා මං කියන්නේ.
අවසන් කරන්න ගරු.
ඔව් හරි එමු කියන්නේ නැති. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි මම සුභ ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවැනි රජයක රටක මේ චන්ද්‍රයන් තුන ඉතාම සාර්ථකව චන්ද්‍රයා මත පිට විශේෂයෙන්ම දක්ෂිණාර්ධ ගෝලයේ මේ සඳ මත පිට ගිහිල්ලා එහි වැඩිදුර ගවේෂණ කටයුතු කිරීම සඳහා සාර්ථක වත්හඳ බැලීම ගැන මෙහිදී මට මතක් වෙනවා ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් එතුමන්ගේ තිබුණා ඉන්දියා 2020 විෂන් එක. ඒකනුත් ඔබට දැන් ගිහිල්ලා තිනවා මම හිතන්නේ ඉන්දියා 2020 විෂන් එක ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ඉන්දියාවේ හිටපු අබ්දුල් කලාම් එතුම මට මුණ ගැහිලා තියෙන එක අවස්ථාවකදී එහිට ගිය අවස්ථාවකදී සා එතුමා එදා මව දැකපු ඒ සිහිනේ අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යම් විෂන් එකක් තියෙන්න ඕනේ. විෂනරි ලීඩර්ස්ලා ඉන්න ඕනේ. දැන් ඒ අනුව තමයි ඒ රටවල ඒ ජයග්‍රහණය අත්පත් කරගෙන දැන් අපිටත් එතනට යන්න කාලය උදා වෙලා තියෙනවා දැන්.
ප්‍රවීන්සිතී ගරු විපක්ෂ නායකතුමා කාලය ගැන සැලකිලි මට
දැන් ඔබතුමා සඳහන් කරා විෂන් එකක් අවශ්‍යයි කියලා. මම හිතන්නේ 2048 වෙනකොට අපි ඔක්කොම ඔබට ගිහිල්ලා ඉවරයි. මොන විෂන් එක
වුණත්
රටත් එක්කම ඔබට ගිහිල්ලා ඉවරයි.
ප්‍රවීන්සිතී විජේදාස රාජපක්ෂ මහත්මයා ඔබතුමාට පැහැදිලි
කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින ගරු සභානායකතුමා ඇතුළු කීප දෙනෙක්ම මා වෙත යොමු කළා අධිකරණයේ නියෝග පිළිබඳව කාරණා කීපයක්. ඒ සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මාහට පැවසිය හැක්කේ අධිකරණය නියෝග නිකුත් කිරීම ස්වාධීනව සිදු කරනු ලබන කාර්යයක්. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ මාස දෙකක කාලයක් ඇතුළත ඒ පිළිබඳව නඩු තීන්දුවක් ලබා දිය යුතුයි. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී බලාපොරොත්තු නොවෙන්න ඇති විශාල නඩු සංඛ්‍යාවක් මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව අධිකරණයට ගලාගෙන එයි කියලා. එහෙම නිසා වෙන්නේ නැති එහෙම සීමාවක් දාලා තියෙනවා. ඒක ප්‍රායෝගික නොවන නිසා අධිකරණය නිරන්තරයෙන්ම එය අනිවාර්ය ලෙස අනුගමනය කළ යුතු කොන්දේසියක් විදිහට සලකන්නේ නැහැ. ඒක නිසා ඒ නඩු අවුරුදු 2 3 4 5 යන අවස්ථාවලුත් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ගරු ආලි ශබ්‍රය මහත්මයා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කරා. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කරා. මේ අතුරු නියෝග ලබා දීම පිළිබඳව කාරණය පාලනය වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණ රීතිය අනුව. අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දීලා තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ අධිකරණවල කටයුතු සිදු කිරීමේ ක්‍රියාකලාපය පිළිබඳව රීති හදාගන්න. ඒතර එහි අතුරු නියෝග ලබා දීම සම්බන්ධව කාරණා සඳහන් වෙනවා. එතකොට අතුරු නියෝගයක් ලබා දෙන එකේ තේරුම තමයි ඊටාත්ම කෙටි කාලයකින් ඒ පිළිබඳව නියෝගයක් අවසන් නියෝගයක් ලබා දිය යුතුයි කියන කාරණය. එතකොට මේතෙන්දී ප්‍රායෝගිකව මතුවෙච්ච ප්‍රශ්නයක් එක අපිට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද විනිසුරුවරුන්ට තිබෙන මුක්තිය අනුව ඒගොල්ලන් කටයුතු කරන්නේ ස්වාධීනතාවයේ උඩ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක විනිශ්චය ආසනයක් ලබා දෙන නියෝගයක් අනිකුත් විනිශ්චය ආසනයක් විසින් අත්හිටවනවා. දැන් ඒ වගේ කාරණයක් නිසා තමයි අධ්‍යාපන මෙතුමා කීපතාක්ම මේ මතු කරන්නේ. අද මේ අතුරු නියෝග ලබා දීමේ හේතුව නිසා විදුහල්පතිවරුන් පත් කරගන්න බැරුව මුළු සමස්ත පාසල් පද්ධතිය කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා කියලා. මේක බරපතල කාරණයක්. එතකොට අධිකරණ ඇමතිවරයා විදිහට මම මේකට උත්තර දෙනවා. නමුත් මේ පිළිබඳව වගකීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් මට නැහැ. අනිත් කාරණේ තමයි දැන් අතුරු නියෝගයක් නිකුත් කරපුවාම අධිකරණේ තිබුණ ක්‍රමවේදය තමයි මම දන්න මම පෙනීහිටපු නඩුවලත් ගරු මාක් ෆ්‍රනන්ඩෝ විනිශ්චයකාරතුමා එක නඩුවක ළමයෙක් පාසලට ලබා ඇතුළත් නොකිරීම පිළිබඳව නඩුවේදී එතුමා නඩුව කැඳවපු වෙලාවේ එදා දවස ඇතුළත විදුහල්පතිට අධිකරණේ පෙනී ඉඳින්න කියලා හවස දෙක වෙනකොට නඩු අහලා ඉවර කරලා නඩු තීන්දුව ලබා දුන්නා. දැන් ඒ වගේ ඉක්මනට නඩු නියෝග ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා මේ වගේ හදිසි කාරණාවලදී. ඒ වගේම අතුරු තහනම් නියෝග අතුරු නියෝග ලබා දීමේදී මේ පිළිබඳව අවසන් කාරණයක් ඉක්මනට අවසන් කිරීමේ වගකීමක් අධිකරණයට තියෙනවා. දැන් මේ පිළිබඳව පෙරේදා මට ආවක් කාරණයක් අපේ පාරිභෝගික මේ සේවා අධිකාරියට අධිකාරිය ගිවිසුමක් ඇතුළත් කරගෙන තිබෙනවා. ඇතුළත් වෙලා තියෙනවා 2014 වගේ මට මතක. එතකොට මේ ගිවිසුම අනුව ඔවුන්ට කටයුතු කරමින් සිටියේදී අභියාචනා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. දැන් මේ අතුරු නියෝගය අවුරුදු 4-5ක් ගත වෙලා තියෙනවා. ඒ කාල සීමාව තුළ ඒ ගිවිසුමේ විදේශීය පාර්ශවය බේරුම්කරණයකට ගිහිල්ලා බේරුම්කරණයෙන් තීන්දුවක් ලබා දීලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය බිලියන 2.7ක් ඒ විදේශීය සමාගමට ගෙවන්න ඕනේ කියලා. එතන මේ ආයතනයට මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණේ අධිකරණේ දීපු අතුරු නියෝගය නිසා. එතන අතුරු නියෝගය දුන්නා වගේම අතුරු නියෝගය අවුරුදු 4-5 ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් බේරුම් කරන තීන්දුව ක්‍රියාත්මක කරන්න උනොත් නැවතත් මහජන මුදල් වලින් තමයි රුපියල් බිලියන 2.7ක් ගෙවන්න වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව දරු අධ්‍යාපන ඇමතිතුමා යෝජනා කරේ මේ පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන නීති ක්‍රමයක් අපේ රටේ තියෙන්නට ඕන කියලා. මෙතෙන්දි ප්‍රශ්නේ තියෙන්නේ මේ අතුරු නියෝග ලබා දීම අභිමතානුසාරී බලයක්. එක විනිසුරුවරයෙක් භාවිතා කරන අභිමතානුසාරී බලය වෙනත් විනිසුරුවරයෙක් ඒ කාර්යය සම්බන්ධවම වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරනවා. මේ ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම සූදානම් මේ පිළිබඳව සාකච්ඡා කරලා මේ අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධව යම් කිසි නීති ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍ය නම් ඒ පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය නීති සම්පාදනය කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ඉදිරිපත් කිරීම සභානායක
කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යාන කුමක්ක සඳහා
ඉදිරිපත්
කරන්න.
ඉදිරිපත් සභාවේ කැඟද?
ආයි
යෝජනා අංක 2 සභානායකතුමා
ඉදිරිපත් කරනවා.
සභාවේ කැඟද?
ආයි
දිනට නියමිත යෝජනා අංක 1 ඉදිරිපත් කරන්න.
අංක අද දින යෝජනා පිළිම දැනුම් දෙන නියමිත කටයුතු වල අංක 1 ඉදිරිපත් කරනවා.
සභාවේ කැඟද?
ආයි